දෙකම එකට අල්ලලා ඊට පස්සේ මොකද දුක විතරක් ගත්තා නම් ඒ දුක බුදුහාමුදුරන් ඉස්සෙල්ලා තිබුණා. හේතුවත් එක්කලයි බුදුහාමුදුරු දේශනා කළේ. දුකින් මිදීම මිදීමේ මාර්ගය. දුකට හේතුවක් තිබුණා නම් එහෙනම් හේතුව කියන එක නැති කරන්න පුළුවන්. හේතුව නැති කරා නම් දුක ඉවරයි. දුක ඉවර නම් ඒ කියන්නේ සපයි. දුක ඉවර නම් සපයි. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළ මාර්ගය තමයි එහෙනම් සපත් සප ලැබීමේ මඟ. ලෝකේ වෙන කවුරුවත් ඔය සප ලැබෙන මඟ නම් දේශනා කළේ නැහැ. මොන ශාස්ත්‍රවරයා ලෝකයට පහළ වෙලා දේශනා කළත් මෙන්න මෙහිමයි සප ලබන්නේ කියලා ලෞකික සපhari ලෝකෝත්තර සපhari නවරදීම ලබන මඟ දේශනා කළේ කවුද? බුදුරජාණන් වහන්සේ. නවරදීම ලබන මඟ. දැන් කලින් මම පෙන්වන්නේ ලෞකික සප ලබන්නේ කොහොමද කියලා? ඒ මඟ පෙන්වන්නේ බුදුහාමුදුරුවෝ. නේද? ඒ මඟේ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං. ඒ කියන්නේ මෙසේ අවිද්‍යාව නිසා දුක හේතු සහිත තියෙන දුක දන්නේ නැතුව නිදීමත් මිදීමේ මඟක් දන්නේ නැතුව මේක කැරකි කැරකි මොකද කරන්නේ? සංස්කාර රැස් කරනවා. සංස්කාර කියන්නේ අනාගතයක් සකස් කරනවා. අනාගතය සකස් කරනවා කියන්නේ චේතනා සහිත තෘෂ්ණාමූලික කර්ම රැස් කරනවා. තෘෂ්ණාමූලික කර්ම රැස් කරන රැස් කරන්න ආයි භවයේ ඉදිරියට යනවා, භවයේ දික් වෙනවා. ඉතින් මේ හේතුවටගෙන සංසාරයේ වැඩෙනවා. ඒක නිසා අර සංස්කාර වර්ධ සංස්කාර ඇති වෙනකොට සකස් වෙනකොට ඒ සකස් වීම හේතු කොටගෙන විඥානය සැරිසරනවා. විඥාන පත්‍ය නාම රූපං. විඥානය සැරිසරනකොට විඥානයේ රූපයත් එක්කලා සම්බන්ධ වුණොත් රූපය ප්‍රත්‍ය කරගත්තොත් විඥාන පත්‍ය නාම රූපං වෙනවා. ඒතර විඥානය තමයි සැරිසරන්නේ. විඥානයේ සැරිසරනවා කියලා කිව්වේ මෙහෙම නිකන් අහසේ පාවෙන එක මේ විඥානයේ උනත් ඇතිවෙමින් පවතිමින් නැතිවෙන ධර්මයක් වශයෙන් තියෙනවා. විඥානය කියන්නේ මොකද්ද? ඉස්සෙල්ලා බලමු. මොකද්ද පිනාතේ විඥානය කියන්නේ? නිතර කතා කරනවනේ. මොකද්ද විඥානය කියන්නේ? සිත. නැත්නම් සිතේ මූලික ස්වභාවය තමයි මනෝ කියලා කිව්වේ. මනස මනෝ පඨමං උප්පජ්ජති. මනස ඉස්සෙල්ලම හට ගන්නවා. අන්වදේව ධම්මා කිව්වා පෙරපස නොවීම ධර්මයෝ හට ගන්නවා. මනස හට ගන්නකොටම පෙරපස නොවීම ධර්ම හටගත්තා. දැන් මනස එකක්, ධර්ම තව එකක්, කොටස් දෙකක්. ඒ ධර්ම කියලා කිව්වේ වේදනා සංඥා සංඛාර කියන මේ කොටස් තුනයි. වේදනා සංඥා සංඛාර වෙනම කොටසක්, මනස වෙනම කොටසක්. නමුත් මනස හට ගන්නකොටම වේදනා සංඥා සංඛාරත් හටගත්තා. මේ දෙකේ හට ගැනීම තමයි විඥාන කියලා කිව්වේ. එතකොට විඥාන පත්‍ය නාම රූපං. විඥානය කියන එක සත්වෙක් නෙමෙයි. මොකද වේදනා සංඥා සංඛාර විඥාන කියන මේවා වෙන වෙනම ගත්තොත් සත්වෙ නෙමෙයි. මේ හතරම එකතුනත් සත්වෙක් නෙමෙයි තාම. ඒක නාමස්කන්ධය විතරයි. ඒ කොටස නාමස්කන්ධය රූපස්කන්ධයකුත් එක්කලා එකතු වෙච්චාම නාම රූප පත්‍ය සලායතන. නාම රූප දෙක එකතු වුණා, එකතු වෙච්චාම ආයතන හය ඇති වුණා. ආය සලායතන පත්‍ය පස්සු. ආයතන හය ඇති වෙච්ච තැන් ඉඳන් මොනද ආයතන කිව්වේ? ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන මේ ආයතන. ඒ ආයතන ඇති වුණාද? ඇහෙන් නිකද්ද කරන්නේ රූප ස්පර්ශ කරනවා. එතකොට චක්කු සම්පස්සජ වේදනා. ඒ ඇහෙන් රූප හට ගැනීම නිසා වේදනාව ඇති වෙනවා. ඒ කියන්නේ නාම රූප පත්‍ය සලායතනං, සලායතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා. වේදනා පත්‍ය තණ්හා. වේදනාව නිසා තණ්හාවයි. තණ්හා පත්‍ය උපාදානං. මොකද උපාදාන කරන්නේ? මොකද්ද භවයේ? මොන භවයේද? මොන භවයේද අල්ලගන්නේ? පින්වත්නි, අල්ලගන්නේ වෙන භවයක් නෙමෙයි මේ භවය. ඒ කර්මය කිරීම සඳහා යම් තෘෂ්ණාවක් ඇති වුණාද, ඒ තෘෂ්ණාවම තමයි උපාදානය කරන්නේ. අර තණ්හාම උපාදානය කරනවා. තණ්හාව උපාදානය කිරීම නිසා ඒ තණ්හාව හේතු කොටගෙන භවෝත්පත්තිය සිද්ධ වෙනවා. සමහර හිතාගෙන ඉන්නවා මේ උපාදානය කියන එක මෙතන කියලා උපදින තැන උපාදානය කරනවා කියලා. උපදින තැන නෙමෙයි පින්වත්නි උපාදානය කරන්නේ. උපදින තැන නෙමෙයි උපාදානය කරන්නේ, කරන ලද කර්මයමයි උපාදානය කරන්නේ. ඒ කර්මය උපාදානය කිරීම නිසා, කර්මය උපාදානය නොකළනම් ආයිත් උත්පත්තිය නැහැ. කර්මය උපාදානය කළ නිසා භවයේ ආපහු තිරම්. කර්ම රැස් කරනවා කියලා කියන්නේ භවයේ රැස් කරනවා කියන එකයි. එනිසා කරන ලද කර්මය මිසක් උපාදානය කරන්නේ උපදින තන උපාදානය කරනවා නෙමෙයි. උපදින තනේ උපාදානය කරන දෙයක් නැහැ. මෙතන කර්මය උපාදානය කරපු ගමන් ඒ සිත මෙතනින් චුත වුණාද? අර කර්මය උපාදානය කිරීම නිසා නැවත ඊට අනුරූප ප්‍රතිසන්දියක් ලැබුවා. ඒකයි උපාදානය කියන්නේ. ඒක එනිසා තමයි උපාදාන පච්ච භව. භව කියේ ඒ උපාදානය. අපිටම කාම ලෝකයට සම්බන්ධ කර්මයක් නම් උපාදානය කළේ ඒ උපාදානය නිසා කාම භවයේ අයිති. රූප ලෝකයට අයිති කර්මයක් නම් උපාදානය කළේ ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යානයක් නම් උපාදානය කළේ ඒත් අයිති රූප භවයේ උත්පත්ති පිණිස තියෙනවා. අරූප ලෝකයක් නම් ආකාසානංචායතන ආදී අරූප කර්මයක් නම් අරූප භවයේ හා සම්බන්ධ කර්මයක් නම් උපාදානය කළේ ඒ හේතු කරගෙන අරූප තලෙහි උත්පත්තියක් තියෙනවා. නැත්තම් භවයේ අර උපදින තැන නෙමෙයි උපාදානය කරන්නේ, මෙතන කරන කර්මයයි උපාදානය කරන්නේ. දැන් ගා පොත්පත්වල පටිච්චසම්පාදේ විග්‍රහ කරද්දී පෙන්වන්නේ ඊළඟ තැන උපාදානය කරනවා කියලා. අර නිවන පොතේ බොහෝ විටම තියෙන්නේ ඊළඟ තැන උපාදානය කරනවා කියලා. නෑ පින්වත්නි, සම්පූර්ණයෙන්ම බුදුහාඳුරන්ගේ ධර්ම කණපිට හරවල පෙන්වීමක් කරන්නේ. එතකොට තමයි ආත්ම දෘෂ්ටිය. ඒ කියන්නේ මෙතනින් අතෙන් යන්න ලෑස්තියි කියන කාරණේ. ඒ දෘෂ්ටියින්ද තමයි අර භවයේ සැරිසරසරා ඉන්නවා කියන දවස් හතක් පටිච්ච සම්පදාය පිළිබඳ අවබෝධය නැති නිසා. ඒක නිසා තමයි හත් දවසක් තුන් මාසයක් ඔහම ඉන්නවා කියන්නේ අහස රැඳිලාදී බලාගෙන. ඉතින් මෙතනින් අතන අල්ලගෙනයි කියනවා නම් යන්නේ අන්න එතකොට හරි. නමුත් මෙතනින් එතන අල්ලගෙන යන්නේමක් නෙමෙයි, මෙතන මේ කර්මය උපාදානය කිරීමක් කරන්නේ. ඒ නිසායි උපාදාන පච්චා භව කියලා කිව්වේ. ඉතින් දැන් ඉතින් ඔන්න ඔය පටිච්ච සමුප්පාදය අර භවය උපාදාන කරන කර්ම සම්පූර්ණයෙන් නැති කළා. ඒකයි හත සංසාර චක්කාරෝ කිව්වේ. වෙන මොකක්වත් නෙමෙයි නැති කරේ. මොනවද නැති කරේ? තෘෂ්ණාවෙන් යම් කාම භවයක් හෝ රූප භවයක් හෝ අරූප භවයක් හෝ උපාදානය කරන කර්ම තිබුණා නම් අන්නේ කර්ම රැස් කිරීම නැවතුණා. ඒ කර්ම රැස් කිරීම නැවතුණු නිසා තමයි කියන්නේ හත සංසාර චක්කාරු කියලා. ඊගාවට කියනවා පච්චයාදීන චාරහු. දෙවි මිනිසුන්ගේ ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් ලැබීමට සුදුසු වුණා කියනවා. පින්වත්නි, ඒ බුදුහාමුදුරුවෝ දෙවි මිනිසුන්ගේ ආමිෂ ප්‍රතිපatti ලබන්නට සුදුසු වුණේ? බුදුහාමුදුරුවෝ නෙවෙයි සුදුසු වෙලා තියෙන්නේ සීවලී හාමුදුරුවනේ. ඈ බුදුහෙත් අපි කියන්නේ ඈ බුදුහාමුදුරුවෝ ඇයි ඒ විදිහට සුදුසුකම් ලැබුවේ? මොකද රාතන් වහන්සේ සකල ක්ලේශයන් ප්‍රහිණ කරා දාන පාරමිතාවන් සම්පූර්ණ කරනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සකුළුදායි සූත්‍රයේ, සකුළුදායි කියන බමුණ බුදුරජාණන් වහන්සේ කාවට ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේ හරි පුදුම දෙයක් නේ. ඔබ වහන්සේට මේ පුදුම විදිහට මිනිස්සු සලකනවානේ, පුදුම විදිහට මිනිස්සු පුදසත්කාර කරනවානේ, හරි පුදුම ලැබීමක් ඔබට තියෙනවානේ. අනේ ස්වාමීනි, මොකද්ද ඒකට හේතුව කියලා අහනවා. මේ විදිහට මිනිස්සු ශාස්ත්‍ර වූ ඔබ වහන්සේට මෙච්චර පුදසත්කාර කරන්නේ. ඉතින් බුදුහාඳුර කියනවා, සකුණුදායි ඔබටම වැටහෙන ආකාරයක් තියෙනවා නම් ඒක කියන්නකෝ බලන්න කියලා. බුදුහාමුදුරුවෝ මොනවද කියන්නේ කියන්නේ බලන්න ඒකේ තව නිහතමානී ගතිය එකපාරටම බුදුහාමුදුරුවෝ කියන්නේ මට මෙන්න මේකයි මිනිස්සු මට සංග්‍රහ කරන්න කියලා දැන් සකලදායිතම කියන සකලදායි ඔබම කියන්න බලන්න කියලා එතකොට සකලදායි කියන ස්වාමීනි ඔබ වහන්සේ බොහොම අල්පාහාර ඇත්තේ පොඩ්ඩයි වළඳන්නේ ඒ වගේම පොඩ්ඩක් වළඳන එකේ ගුණේ ප්‍රකාශ කරනවා ඒ වගේම ඔබ වහන්සේ හොඳ වුණත් නරක වුණත් ප්‍රශ්නයක් නැහැ ලැබිච්ච චීවරයකින් සතුටු වෙනවා ලැබිච්ච චීවරයකින් සතුටු වෙන එකේ ගුණේ ඔබ වහන්සේ ප්‍රකාශ කරනවා ඒ වගේම හොඳ වුණත් නරක වුණත් පින්ඳ පාතෙන් තමයි ජීවත් වෙන්නේ ඒ ලැබෙන පින්ඳ පාතය ගැන කිසිම වෙනසක් නැහැ ලද දෙයින් සතුටු වීමේ ගුණයත් ප්‍රකාශ කරනවා ඊගාට ඔබ වහන්සේ සේනාසනේ වුණත් ලැබිච්ච සේනාසනයක මුගක හෝ ජීවත් වෙනවා ඒ ලද සේනාසනයක ජීවත් වීමත් ඔබ වහන්සේ පසසනවා ඒ ගුණ කියනවා ඒ වගේම ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේ විවේකී ඇලුනා ඒ කියන්නේ ඒ විවේකනේ උපදි විවේකී කියලා උපදි කියලා කියන්නේ මේ කාම වස්තුන් උපදි කියන්නේ කාම වස්තුන් අතහැරලා ඒවෙන් මිදලා ඉන්න කාම වස්තුන්ගේ අතහැර ඒව මිදලා වුණා විතරක් නෙමෙයි ඒ කාම වස්තුන්ගේ මිදීමේ ගුණයත් ඔබ වහන්සේ ප්‍රකාශ කරනවා මං හිතන්නේ ස්වාමීනි ඒකයි ඔබ වහන්සේට ශ්‍රාවකයෝ මෙච්චර මේ විදිහට සංග්‍රහ කරන්නේ. එතකොට බුදුහාමර කියනවා අනේ සකලදායි මගේ සමහර ශ්‍රාවකයෝ ඉන්නවා සමහර දවසට වල ගන්න මේ බෙලිගෙඩියක් විතර ආහාර ටිකක්. සමහර කරාට බෙලිගෙඩියකින් භාගයක් විතර වල දන්නේ. සමහර කර පුංචි කෝප්පයක් කෝප්ප භාගයක් විතර වල දන්නේ. මම නම් සමහර කරාට පාත්‍රේ පුරවලක් වරඳනවා ඊට වැඩියත් වරඳන වෙලාවල් තියෙනවා අය. ඉතින් එහෙමනම් ඉතින් මේ ශ්‍රාවකයෝ වඳින්න පුදන්නේ ඕනේ පුද සත්කාර කරන්න ඕනේ මට නෙමෙයි මගේ ශ්‍රාවකයන්ට කියලා. ඒ වගේම මගේ තවත් සමහර ශ්‍රාවකයෝ ඉන්නවා පාංශකුල චීවරේ තමයි ජීවිතේ පුරාම දරන්නේ. තුන් සිවුරමයි වෙන මොකක්වත් පරිහරණය කරන්නේ නෑ. මම නම් ඉතින් සමහරක් වැඩ ලොකු ලොකු ඇත්ත දෙන සිවුරුත් ඉතිකමම වළඳනවා. වළඳනවා නෙමෙයි. ඒක හරි වැඩක් වෙනවා නේ. හොඳ හොඳ සිවුරුත් සමහරක් වෙලාට පරිහරණය කරනවා. ලොකු ලොකු ඇත්ත දෙන ඒවා හොඳ වටිනා ඒවා. නමුත් මගේ ශ්‍රාවකයෝ සමහර දෙනා එහෙම නෙමෙයි. ඒ නිසා මගේ ශ්‍රාවකයෝ ඒ අතින් මට වඩා ගුණවත් වෙනවා. එහෙනම් වඳින්න වෙන්නේ ඒ ශ්‍රාවකයන්ටයි කියලා. ඊගොල්ලෝ කියනවා පින්න පාත්තේ වුණත් මගේ සමහර ශ්‍රාවකයෝ බුදුහාඳුරෝ දේශනා කරනවා ඒ ශ්‍රාවකයෝ ගෙයින් ගෙට පිඩුසිගා ගිහිල්ලා විතරයි වළඳන්නේ. එක්ක ගේකට යනවා, ගෙවල් දෙක තුනකට යනවා. ඉදිරියේ ගෙදරකින් Tamanට ලැබෙන ප්‍රමාණයක් තියෙනවා නම් ඒ ප්‍රමාණයෙන් විතරක් යැපෙනවා. මම නම් සමහරක් වැඩ රජමාලිගාවට යනවා. ඉතින් අනිත් අයගේ ආරාධනා බාර ගන්නවා. එහෙනම් ඉතින් අර පින්ඳ පාතේම විතරක් යැපෙන ශ්‍රාවකයෝ මට වැඩිය ගුණයෙන් ශ්‍රේෂ්ඨයි. ඉතින් එහෙනම් ඒ ඇත්ත මට වැඩිය වන්දනීය වෙනවා කියලා. ඊගාවට කියනවා මගේ ස්ථාවත් සමහර ශ්‍රාවකයෝ ඉන්නවා. අවුරුද්දේ මාස 8ක්ම අරණ්‍යකයි, රුක්මූලිකයි. ඒ විදිහට ජීවත් වෙන්නේ. මම නම් සමහරක් වෙලාවට හොඳට හුණු පිරියම් කරපු උළු දාපු ආරාමවල ජීවත් වෙනවා. එහෙනම් මට වැඩිය ශ්‍රේෂ්ඨ වෙනවා අර ශ්‍රාවකයෝ. එහෙනම් ඒ ඇත්තන්ට තමයි වඳින්නට වෙන්නේ කියලා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ හැම ආකාරයකින්ම වෙනස් බව පෙන්නනවා. ඒ කියන්නේ හරි නිහතමානීව කියනවා නෑ මගේ ශ්‍රාවකයෝ මට වැඩිය මේ ඒ ගුණාංගයන්ගෙන් ශ්‍රේෂ්ඨයත් ඉන්නවා. ඒකට නෙමෙයි මිනිස්සු මට වන්දනමාන කරන්නේ, පූජන කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පින්වත්නි දේශනා කරනවා ඒකට නෙමෙයි. සමහරු මගේ සීලය ගැන බලනවා. මගේ සීලය ගැන බලලා මගේ උත්තම වූ සීලස්කන්ධයෙහි මට ගෞරව කරනවා. ඒ සීලස්කන්ධය නිසා කියන්නේ තථාගතයන් වහන්සේගේ සීලය හා සමකර හැකි සීලයක් තව කෙනෙකුට නැහැ. එනිසා ඒ සීලස්කන්ධයෙහි ගෞරව කරනවා. ඒ කියන්නේ ශ්‍රාවකයෝ දන්නවා අපිට ඊළඟටම ඉන්න ශ්‍රාවකයා සරියුත් හාමුදුරුවනේ. බුදුහාමුදුරන්ගේ සීලය මොන වගේද කියලා සරියුත් හාමුදුරුවෝ දන්නවා. එනිසා ශරීරත් හාමුදුරන්ගේ සීලය බුදුහාමුදුරුවෝ හා සම වෙන්නේ නෑ. ශරීරත් හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට නමස්කාර කරනවා එනිසා. මොකද ශරීරත් හාමුදුරුවෝ දන්නවා මගේ සීලයට කිට්ටු වෙන්නෙත් නෑ බුදුරජාණන් වහන්සේගේ සීලස්කන්ධය කියලා. එනිසා සීලයෙන් මට අනුග්‍රහ දක්ව සී මගේ සීලය ගැන හිතන ඇත්තෝ ඒ සීලය ඉදා මට සලකනවායි. ඊගාවට කියනවා සමහරක් වෙලාවට මගේ ඒ කියන්නේ ප්‍රඥාව සර්වඥතා ඥානය පිළිබඳව විමසමින් ශ්‍රාවකයෝ ඒ සර්වඥතා ඥානය ඉල්ලා මට ගෞරව මාන්නාදී කරන අය. ඒ වගේම කියනවා සමහරක් වෙලාවට ශ්‍රාවකයෝ මම ශ්‍රාවකයන්ගෙන් මොකක්වත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මම ශ්‍රාවකයෙකුෙන් අහන්නේ නැහැ මේක මෙහෙම කොහොමද කියලා. හැමතිස්සෙම ශ්‍රාවකයෝ මගෙන් අහනවා මිසක්. නමුත් අනෙක් ශාස්ත්‍රවරුන්ගත් වෙලාවට ශ්‍රාවකයොත් එක්කලා කතා කරනවා. ඒ වෙනස තියෙනවා. බුදුරජාණන් වහන්සේ සර්වඥයි කියලා කියන්නේ ශ්‍රාවකයෙන් අහන දෙයක් බුදුහාඳුන්න නෑ. හැමතිස්සෙම ශ්‍රාවකයා උපදේශයේ බලාපොරොත්තු වීමයි තියෙන්නේ. ඒ නිසා මට ශ්‍රාවකයෝ සලකනවා. මොකද හේතුව ශ්‍රාවකයන්ට ශාස්ත්‍රඥ වහන්සේට උගන්වන්න තිබුණා නම් ශ්‍රාවකයන් නෑනේ ශාස්ත්‍රඥ වහන්සේගාට ගෞරව කරන්නට. නෑ එහෙම දෙයක් බුදුහාඳුරන්ගේ නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට ශ්‍රාවකයෝ වන්දනමාන ආදී කරනවා. ඒ වගේම කියනවා චතුරාර්ය සත්‍ය වුන් විමසනවා. දුක මොකද්ද? දුකට හේතුව මොකද්ද ආදී වශයෙන් වුන් මගෙන් විමසනකොට ඒ විමසන්නා වූ ඔවුන්ට මම ඒක හරියටම ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කළා මම එහි ඒ ඇත්තන් හරියට යොදවනවා. එනිසා ඒ ඇත්තන් මට මම ඒක ඒ ඇත්තන්ට ඒ විදිහට දේශනා කරලා ඒ දුකින් මිදෙන පරිදි එහෙම දේශනා කරපුවාම ඒ ඇත්තෝ මා කෙරෙහි පහන් වෙනවා. ඒ පහන් වීම නිසා ඒ ඇත්තන් මට පුදු සත්කාර කරනවා. ඒ වගේම කියනවා මම මගේ ශ්‍රාවකයන්ට නානා ප්‍රකාරයෙන් අර දුක දුකට හේතුව මිදීම මිදීමේ මාර්ගය දේශනා කළ ඉවරලා ඒ මිදීම සඳහා නොඑක් නොඑක් ආකාරයෙන් මම ඔවුන්ට පිළිවෙත් ඒ සඳහා ප්‍රකාශ කරනවා. ඒ පිළිවෙත් බොහොම පළල් විග්‍රහයක් කරන්න එක බණකින් කියන්න බෑ. ඒ පිළිවෙත් ඔක්කොම බුද්ධ ස්තූපවල දක්වලා තියෙනවා. ඒ පිළිවෙත් අනුව ඒ ඇත්තන් හික්මෙනකොට ඒ ඇත්තන් මේ අරහත්වය ප්‍රකාශ කරනවා. ඒ නිසයි මට මේ ශ්‍රාවකයෝ සලකන්නේ කියලා. ඒතර දැන් ඇයි බුදුහාඳුරුවන්ට බුදුහාඳුරෝ දෙව් මිනිසුන්ගේ ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් ලැබීමට නිසි වූවා කියලා කියන්නේ? දැන් පැහැදිලිද? එක කාරණයක් නිසා නෙමෙයි මුළු සර්වඥතා ඥාණයම කැටි කළයි තියෙන්නේ. මුළු සම්මා සම්බුදු ගුණයම කැටි කළයි තියෙන්නේ මේ අරහන් ගුණය ඇතුලේ. ඒ එක ගුණයක් ගත්තොත් දෙවි මිනිසුන්ගේ ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් ලැබීමට නිසි වූවා කියන ගුණය ගත්තාම බලන්නට වෙන කොයි ශාස්ත්‍රවරයා ගාවද මෙහෙම ධමයක් තියෙන්නේ? ඒකයි පින්වත්නි බුදු ගුණ සීක දැන් මේ ටිකේම මේ පිනතට හැඟීමක් ආවේ නැද්ද? ලැබුණේ නැද්ද මොනවා හරි බුදුහාඳුර පිළිබඳව විශේෂ පැහැදීමක් මනසට? තථාගතයන් වහන්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ කියලා කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක් කියන හැඟීම ඇති වුණාද නැද්ද? මොකද ඉක්මනට කියන්නේ ඇති වුණේ නැත්තම් නැත්තම් මෙතනින් යන්න ගිලව නැන්නේ ඇති වෙන්නට ඕනේ. එන්නත් නේ ඒ ශාස්ත්‍ර ගුණයයි පච්චයාදීන චාරහු. ඒ නිසා තමයි අද වුණත් බුදුරජාණන් වහන්සේ උදෙසා කරන මේ පූජා. දැන් බලන්නට දැන් බුදුරජාණන් වහන්සේට ඒ දෙවි මිනිසුන් දැන් සමහර දෙනා කියනවා ආමිෂ පූජාව ඕනේ නැහැ කියලා. සමහර දෙනා කියනවනේ දැන් ඔය සමහර තැන්වල කීක යනවලු සමහර දේශකයෝ ගාල්ල පැත්තේ ඉන්නවලු දේශකෙක් ඔන්න විදිහට බුද්ධ පූජා තියන්න ඕනේ නැහැ කිය කියා කියනවලු. මහා පින්වත්නි බලන්න දැන් එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වේ එහෙම පූජා පවත්වන්නේ මේ හේතුව තියෙන නිසා. ඉතින් ඒ හේතුවක් තියෙන නිසා පවත්වන පූජාව වලක්වන්නට උනේ නැහැ කවුරුවක්වත්. නමුත් බුදුරජාණන් වහන්සේ උදෙසා මේ අරහන් ගුණයට ඇත්තෙන්ම කෙනෙක් පූජා පවත්වනවා නම් බුදුහාමුදුර කියන්නේ හරියට කරන පූජාව මෙන්න මේකයි. අර පරිනිබ්බාන සූත්‍රයේ එනවා ආනන්ද හාමුදුරන්ට කියනවා දේවතාවන් පවා දේවගන්ද විල වුන් වලින් තථාගත ශරීරයට උපහාර දක්වනකොට බුදුහාමුදුර කියනවා ආනන්ද මේ සියල්ල තථාගතයන්ට උපහාර පිණිසයි. එසේ වුවත් මෙසේ කරන පූජාව තථාගතයන් වහන්සේට නියමාකාරයෙන් කරන පූජාවක් නෙමෙයි. නියමාකාරයෙන් පූජා කරන්න තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව පිළිපදින්න, ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙන්න. ඒතර අර පූජාව ප්‍රතික්ෂේප කළාද? නෑ. හැබැයි ඒක නෙමෙයි නියම පූජාව කියලා කිව්වේ. නියම පූජාව නම් මෙන්න මේකයි. අරකෙම්ම පූජා වුණා වෙන්නේ නෑ. ප්‍රතිපත්ති පූජාව හරියට කරන කෙනාට තමයි ආමිෂ පූජාව හරියට කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා දන්නේ නැතුව කාටවත් පුළුවන් කමක් නැහැ බුදුහාමුදුරන්ට අනිත් ආමිෂ පූජා කරන්න. ප්‍රතිපත්තියෙන් පූජා කරනවායි කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ යම් මඟක් දේශනා කරානම් ඒ දේශනා කරන මඟ යන්නේකයි. අර අරහන් ගුණයේදී බුදුහාමුදුරුවෝ කියනානම් ශ්‍රාවකයෝ මට උපස්ථාන කරන්නේ මම නානා ප්‍රකාරයෙන් ශ්‍රාවකයන්ට පිළිවෙත් දේශනා කළ නිසයි කියනවනම් ශ්‍රාවකයාගේ යුතුකම මොකද්ද? ඒ පිළිවෙත අනුව පිළිපැදීමයි. දේශනා කළ පිළිවෙතට අනුව පිළිපැදීමම තමයි ප්‍රතිපත්ති පූජාව කියලා කියන්නේ. ඒ පිළිවෙතට අනුව පිළිපැදීමෙන් තමයි චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සසර දුකින් මිදීම සිද්ධ වෙන්නේ. ඒ මිදීමට කිට්ටු වෙන්නට ඒතරත්තා බුදුහාමුදුරුව පෛරුපාසනය කරනවා. බුදුරජාණන් වහන්සේව ආශ්‍රය කරන කෙනෙක් බවට පත් වෙනවා. බුදුහාමුදුරන්ව ආශ්‍රය කරනවා නම් ආශ්‍රය කරන තම ශාස්ත්‍රඥ වහන්සේට ආමිෂ පූජා කරන්නේ නැද්ද? කරනවා. අන්න ඒකයි අපි කරන්නේ පිළිමෙට පූජාවක් නෙමෙයි. බෝධියට පූජාවක් නෙමෙයි. මේ කරන්නේ ආශ්‍රය කරන බුදුහාමුදුරන්ට කරන පූජාවක්. එහෙම බැරි නම් බුද්ධ පූජා කියලා වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිළිවෙතට අනුව පිළිපදින්නට බැරි නම් ඒ දේශනාවට අනුව පිළිපදින්නට බැරි නම් බුද්ධ පූජා තිබීම තේරුමක් නැහැ. එහෙනම් මේ ඇත්තන්ට පිළිවෙත දේශනා කළා. ඒ දේශනා කළේ ඒ පිළිවෙත දේශනා කළා කියන්නේ බුදුහාඳුරන්ගේ අරහන් ගුණයයි. මොකද්ද පිළිවෙත? නිති පන්සිල් පොහොය අටසිල්. නිති පන්සිල් රකිමින් පොහොය අටසිල් සමාදන්ව ගන්න ඒකයි ගිහියාට දේශනා කළා වූ ගිහි පිළිවෙත. ඒ පිළිවෙත පිළිපදින්නේ නැත්නම් බුද්ධ පූජාව තියන්න එපා. ඒ බුද්ධ පූජාව නිෂ්ඵලයි. ඒක නිකන් චාරිත්‍රයක් කරනවා. ඒකෙන් ප්‍රාර්ථනා කරන්නේ තමන් මට මේක තිබ්බහම මෙහෙම ලැබේවා කියලා තමයි ඒකෙන් ප්‍රාර්ථනා කරන්නේ. ඒකනම් වැරදි. පිළිවෙත පුරන කෙනා පිළිවෙත පුරමින් ශාස්ත්‍ර ගෞරවය ඇති කරගෙන තියෙන පූජාවයි පූජාව කියලා කියන්නේ. එතකොට එහෙනම් අදුතරමින් මොකද්ද කරන්න තියෙන්නේ? නිති පන්සිල් රකින්නට. පින්වත්නි පොඩ්ඩක් මන් දැන් ඉතින් පාඩමෙන් පිටට යනවා. පාඩමෙන් පිටට ගිහිල්ලා මේක අවශ්‍යයි. මම මෙතෙක් දවස් පන්සිල් ගැන කිව්වා. පන්සිල් රකින්න කිව්වා. පන්සිල් වලින් ලැබෙන උදාර ආනිසංසය මම කිව්වේ නෑ. අද මේ වෙලාවේ මේ පිළිවෙත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පංචශීල ප්‍රතිපදාව නිසා ගිහියන්ට ඒ පංචශීල ප්‍රතිපදාවේ අනුසස් වශයෙන් එහි ක්‍රියාත්මක පැත්ත පෙන්වන්න. බලන්නට මොකද්ද පළවෙනි සිල්පදේ සමාදන්ව ගන්න? පානතිපාතා වේරමණී කියලා සමාදන් වෙනවා. ප්‍රාණඝාතයෙන් වළකිනවා. ප්‍රාණය ඇති හැම සතෙක්ම මෙතෙන්ට අයිති වෙනවා. ප්‍රාණය ඇති කිසිම සතෙක්ගේ ජීවිතය නැති කරනවා නම් ඒක තමයි ප්‍රාණඝාතය කියලා කියන්නේ. ප්‍රාණය ඇති සතෙකුගේ ජීවිතය නැති කරනවායි කියනකොටම මනස මොකද වෙන්නේ? කරුණාවද නැහැ. වේශය නපුරුකම සිතට ඇති වෙනවා. නපුරු සිත මොනවාගේකද? බොහොම අපිරිසිදුයි. බොහොම අප්‍රසන්නයි. බොහොම අපිරිසිදු සිතක්. එනිසා කියනවා ප්‍රාණඝාතයෙන් වළකිනවා විතරක් නෙමෙයි නිහිත දඬෝ නිහිත සත්වෝ ලජ්ජී දයාපන්නෝ ආදී වශයෙන් කියනවා සත් බහා තබන්න ආයුධ බහා තබන්න පැත්තකින් තියන්න පොළොමුගුරු ආදී පසකින් තියන්න ලජ්ජී ප්‍රාණඝාතයේ ලැජ්ජාවන්නට දයාපන්නෝ සතුන් කෙරෙහි කාරුණික වන්නට සතුන් කෙරෙහි කාරුණික වෙනකොට මනස පිරිසිදු වෙනවා ඒ එක පැත්තකින් අර ක්‍රූරකම මනසෙන් නැති කරලා සත්වයන් කෙරෙහි අවිහිංසාව පතුරන අන්දමේ මනස පිරිසිදු වීමක් එයින් සිද්ධ වෙනවා එසේ මනස පිරිසිදු වෙන්නේ නැති තැනැත්තා මානසික රෝගියෙක් මොකද ක්‍රූරකම සත්ව හිංසාව මනසට වැටෙන්න මොකද වෙන්නේ එතනත්තා දවසෙන් දවස නපුරු පුද්ගලයෙක් වෙනවා බලන්න ඉඳලා හිටලා මදුරෙක් මරනවා දෙවෙනි මදුරෙක් මරන්නේ නැද්ද තුන්වෙනි මදුරෙක් මරන්නේ නැද්ද මරනවා ඊට පස්සේ ඊට වැඩි ලොකු සතෙක් මරන්නේ කියලා වැරද්ද තියෙනවද ප්‍රශ්නයක්ද නෑ හැමතිස්සෙම එහාට යනවා ක්‍රූරකම තව තව වර්ධනය වෙනවා නමුත් වලකිනවා නම් ප්‍රාණඝාතයෙන් තමන්ගේ සුවය සඳහා සතුට සඳහා කිසිම සතෙකුගේ ජීවිතයට හිංසාවක් කරන්නේ නෑ. ඊගාවට නොදුන් දේ ගන්න එපා කිව්වා. ඇයි නොදුන් දේ ගන්න එපා කිව්වේ? නොදුන් දේ ගන්න එපා කියනකොට දැනගන්න යාළුවෙකුගේ ගෙදරට ගිහිල්ලා ඒ යාළුවාගේ ගෙදර ලස්සනට අරනි. අනේ හරිෂෝ කියලා අල්ලලා බලන්නටත් බෑ. අතපත ගන්න බෑ ඒවා. ඔය කවුරුත් කැමතිද කවුරු හරි එහෙම ඇවිල්ලා අතපත ගන්නවට ඒවා? කවුරුත් කැමතිද? තමන්ගේ ගෙදර ලස්සනට තියලා තියෙන දේවල් පිට ඉන්න ඇත්තෝ යාළුවෝ මේවිල්ලා හොඳට අරගෙන බලලා අතපත ගන්නට කැමතිද? ඉක්මනට කියන්න ඉක්මනට. නෑ කැමති නෑ. ඈ? ඒ කියන්නේ ඒක නම් හයියෙන්ම කිව්වා කැමති නෑ කියලා. කොච්චර අකමැතිද කියලා පේනවා ඉතින්. ඈ? නමුත් ඔයත් ගිහිල්ලා අතගාලා බලන්නේ නැද්ද එහෙම? අතගාලා බලනවා. අතගාලා බලන්නේ මොකද්ද මනසෙ? ආශාව තියෙනවා දැන් හොඳටම දන්නවා ඔන්න හොඳට බණ දන්නවා දැන් හොඳට බණ දන්නවා දැන් තෘෂ්ණාව ඒ වෙලාවේ තියෙන බව දන්නවා එහෙනම් අදින්නා දානා වේරමණී කියලා කිව්වේ අනුන්ගේ දෙයට තෘෂ්ණා කරන්නට එපා අනුන්ගේ දෙයට තෘෂ්ණා කරන්න එපා තමන්ගේ දෙයින් තමන්ට තියෙන දෙයින් තමන් සතුටු වන්න මනස සංසිඳිච්ච කෙනෙක්ද මනස කිලුට වෙච්ච කෙනෙක්ද සංසිඳුණු මනසක් ඇති කෙනෙක් යමන ප්‍රාණඝාතයෙන් වළකින්නට කියලා එක පැත්තකින් මනස පිරිසිදු කළා තෘෂ්ණාවෙන් වළකින්නට කියලා තව පැත්තකින් මනස පිරිසිදු කළා ඊගාටක කාමේසු මිච්ඡාචාරා වේරමණී කියලා කාමේහි වර්ධවය හැසිරීමෙන් වළකින්නට කියලා කාමේහි වර්ධවය හැසිරීමෙන් වළකින්නට කියන බුදුරජාණන් වහන්සේ මුලින්ම පංචශීලය හඳුන්වා දෙමින් දේශනා කළේ අබ්‍රහ්මචර්යා වේරමණී කියලා. බඹසර වෙසෙන්නට කියලා. බ්‍රහ්මචාරීව වාසය කරනකොට පින්වත්නි මනස හොඳටම පිරිසිදුයි. හැබැයි ඉතින් එච්චර පිරිසිදු කරගන්න නම් හැමෝටම හැකියාවක් නැහැ. බුදුහාඳුරුවෝත් ඒක හොඳටම දන්නවා. දන්න හින්දා බුදුහාඳුරුවෝ බලන්න කොච්චර කාරුණිකයිද කියලා බුදුහාඳුරුවෝ කියනවා. එහෙම බෑ කියලා හිතෙනවා නම් කාමේසු මිච්ඡාචාරා වේරමණී කියලාත් අඩු ගන්නේ සමාදන් වෙන්නට. සමාදන් වෙලා පරදාර සේවන පරපුරුෂ සේවනයන්ගෙන් වැළකෙන්නට. බලන්න පරදාර සේවන පරපුරුෂ සේවන කරද්දී ඒ තනත්තාගේ සිත රාගයෙන් මත් වෙනවා. රාගයෙන් රක්ත වෙලා යනවා ඒ තනත්තාගේ සිත. රක්ත වීම කොහොමද කියනවනම් දැන් අත් බලන්න සමහර කර සමාජයේ හරියට ඉන්නවා. ඔය දැන් පරදාර සේවන පරපුරුෂ සේවන කරන ඇත්තෝ ඒත්තන්ගේ බලන්නේ ඒගොල්ලෝ ඒ පැත්තට වැටිච්චාම අනිත් හැම දෙනෙක්ම කියනේවා ඒගොල්ලෝ කොහොමද හිතන්නේ ඒගොල්ලන්ට හතුරුකමට තරහට කියනවා කියලා තමන්ගේ අම්මට තාත්තට වෙන නින්දාව සලකනවද තමන්ගේ දුවට පුතාට වෙන නින්දාව සලකනවද නෑ තමන්ගේ භාර්යාවට තියෙන දුක වේදනාව නින්දාව සලකනවද නෑ ස්වාමියාට තියෙන දැන්
භාර්යාවක් කරනවනම් ස්වාමියාට තියෙන දුක වේදනාව සලකනවද? නෑ. ඒවා ඔක්කොම වැහිලා ගිහිල්ලා. මොකෙන්ද? රාගයෙන් වැහිලා ගිහිල්ලා. ඒකයි රත්තෝ අත්තන්න ජානාති රත්තෝ ධම්මංග පස්සති කියලා කිව්වේ. වෙනත් මේ බලන්නේ දරුණුකම කොච්චරද කියනවා. එයාට විතරක් නෙමෙයි පීඩනය. සමහරක් වෙලාවට සමහර පුතාලා කියනවා. අම්මා එහෙම කන්නේ දැනගත්තාම අපි දන්නා එක තැනක අපිට ওই දින සිද්ධියක් ආවා. ඒ තාත්තා හරියට උත්සාහ ගන්නවා පවුල හදන්නට. අවුරුදු 16ක 14ක විතර පුතු දෙන්නෙක් ඉන්නවා. අම්මා නොමග යනවා. පුතු දෙන්න ගැන හිතලා තාත්තා ආදරයෙන් කියනවා මේක කරන්න එපා කරන්න එපා කියලා මේ කාන්තාවට. මුත් ඒ කාන්තාව කියනවා මට අතාරින්න බෑ කියලා. දැන් තාත්තා අන්තිමට හිතුවා අයින් වෙන්න කියලා. අන්තිමට පුතාලා කියනවා එක පුතෙක් කියනවලු මං හිතනවා තාත්තේ තාත්තල වෙන් වෙනවා නම් අපිටත් කොහේ හරි ඔහි තැනක් ඇතිනේ කියලා හිතනවා කියලා. එක පුතෙක් කියනවලු අනිත් පුතා කියනවලු තාත්තේ වෙන් වුණොත් එහෙම අපිට ජීවත් වෙලා වැඩක් නැහැ මං බෙල්ල වැලදා ගන්නයි කිව්වලු. මං එළිලා මැරෙනවා කිව්වලු. ඒ තාත්තා විල මගෙත් ඒක මොකක්ද හඳුනේ මං දැන් මේකට කරන්නේ කියලා. ඉතින් බලන්නට තේරෙනවද අම්මට මේ දරුවෝ විඳින දුක? අර දරුවන්ගේ වචන මාත්‍රයක් හරි සිතවිල්ලක් තියෙනවා නම් ඒ වචනයකට හරි අර අම්මට ওই ජරක් පුරුද්ද අතරින් එක වැඩක්ද නෑ. නමුත් කරන්න බෑ. මොකද රාගයෙන් පත් වෙලා තාත්තලත් එහෙමයි. සමහර දරුවෝ කියනවා එකපාරටම මම මරනවා කියලා. ඒක තාත්ත කෙනෙක් ඒ අම්මට කේලම් වලින් පවුල කැඩිලා ඒ අම්මා කී කියා අඬනවා. හාන්දරනේ හීනකින්වත් හිතුවේ නෑ මේ යාළුවෙක්ගේ කියන අම්මට අම්මේ මං උඹව කවදා හරි මරණයි කිව්වා තාත්තත් එක්ක එකතු වෙලා. ඒ කියන්නේ අර අර පුතාට තාත්ත දේශය දීලා අම්මා මේ වගේ කෙනෙක් කියලා. ඒක කොහොම හරි එතන ප්‍රශ්නේ අනිත් කෙනෙකුගේ කියලා මං. මේ ස්වරූපේ බලන්න අද සමාජයේ ඔයත් හිතන්නේ නැද්ද කියලා මෙව? කෙලවරක් නැතුව නැද්ද කියලා? ඒකයි කිව්වේ කාමෙහි වර්ධවා හැසිරීමෙන් වලකින්නට කියලා. මේ වෙනත් මේ සමහර දෙනා ඉන්නවා. ඔන්න එක දවසක් මම නුවරින් ඉඳන් එනවා. එනකොට කෝච්චි ගාස් ඉස්සර මේ අරුදු ගානෙට ඉස්සර නැෂනල් එකේ මිනිස්සෙක් මගේ ඉස්සරම වාඩි වුණා කෝච්චි. බලලා ටික දවසක් ටික දුරක් යනකොට මම එන් ඇහුවා කොහෙද හාමුදුරුවෝ පන්සල කියලා. මං කව මහරගම කියලා. කවුද ගුරු හාමුදුරුවෝ කියලා ඇහුවා. මං මහානායක හාමුදුරුවන්ගේ නම කිව්වා. එතකොට කියපහම කියනවා මොකද්ද මේ මඩී හඳුනට වෙලා තියෙන්නේ? ඇයි මේ මිනිස්සු මඩී හඳුන සැප විඳිනවට අකමැති කියලා ඇහුවා. ඉන්නත් නේ කියලා. ඉතින් මඩී හඳුන මේ අනිත් අය සැප විඳිනවට අකමැති කියලා ඇහුවා. මොකද තේරුම කියලා. එතකොට කිව්වා ඇයි මේ කාමේශ මිච්ඡාචාර හොඳ නැහැ කියලා කියන්නේ? පස්සේ ඉතින් මං හොයි කියන්නේ ඒක හොඳ නැහැ කියන්නේ. කොහොමද ඒක හොඳ නැති වෙන්නේ? ඔන්න මට හොඳ උදාහරණයක් දෙනවා මේ මනුස්සයා. භාග්‍යරි කාන්තාවක් ඉන්නවා ගෑනු කෙනෙක්. ඒ ගෑනු කෙනාගේ මනුස්සයාට ඒ ගෑනු කෙනාව සන්තෝෂ කරන්න බෑ. ඉතින් ඒක නිසා ඒ ගෑනු කෙනා වෙන කෙනෙක් එක්ක සම්බන්ධ වෙන ඒ ගෑනු කෙනා සතුට වෙනවා. ඉතින් අනිත් කෙනෙක් තා කරන්නේ ඒ ගෑනු කෙනාව සන්තෝෂ කරන එකනේ. ඉතින් මොකක්ද ඔගේ පාපේ කියලා? පින්සිද්ධ වෙන වැඩක් මිස කොහොමද පෞසිද්ධ වෙන වැඩක් වෙන්නේ කියලා අහනවා. තර්කේ හරිද වැරදිද? තර්කේද ගත්තොත් බොහොම තර්ක අනුකූලයි නේද? බලන්න එතකොට මම ඉඳන් ඇහුවා මහත්තයා මං පොඩි ප්‍රශ්නයක් අහන්නද කියලා. ඉතින් හා මොකක්ද ඇහුවා? මං කිව්වා මහත්තයා කසාද බැඳලාද කියලා. එතකොට කවෝ කියලා බබාලා ඉන්නාද කියලා ඇහුවා. ඔව් කිව්වා. මං කව හොඳයි. දැන් අපි හිතමු මහත්තයාට බෑ කියලා මහත්තයාගේ නෝනාව සතුට කරන්නේ. එතකොට මහත්තයාගේ නෝනාත් වෙනින් කවුරුහරි හොයාගෙන යනවනම් මහත්තයා මොකද හිතන්නේ කියලා. එහෙනම් බැලුවා බැලුවා. හරි කෙනෙක් වැරදි වෙන බන් දැන්නේ ඊළඟ ස්ටේෂන් එකකින් බැස්සා. මොකද තමන්ගේ වාසිය දාපුවාම හරි. අනිත් පැත්තේ වාසිය වෙනවනේ. ඒක වැරදි. බලන්න කෝක කම. නමුත් එහෙම හරි කියලා හිතන ඇත්තත් ඉන්නවා. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වෙන්නට කිව්ව වෙන කාරණයක් නිසා නෙමෙයි මේ විදිහ අවුල් සමාජයේ හට ගන්නවා. මේ පැත්තට ගියොත් මිනිස් මනස සම්පූර්ණයෙන්ම කිලුට වෙලා රක්ත වෙලා යනවා. බලකින්නට කිව්වා. බලන්න ඒක නිසා ඒක බොහොම මේ මුල් අවස්ථාවේදී බොහොම තීව්‍ර කළා කිව්වා. භ්‍රමචර්යාව එහෙම හැසිරෙන්න. මුල් අවස්ථාවේ පෙන්නේ. උඹල මේකේ තියෙන බැලරුම්කම රාගයේ තියෙන බැලරුම්කම පෙන්වන්න උත්තර නිසා. නිවි ජීවිතේ වුණත් භ්‍රමචාරි වෙන්න. මහාන වෙන්න ඕනේ නැහැ. ලිහිල් කිරීමක් විතරයි කරේ. භ්‍රමචාරි වෙන්න බැරි නම් පරදාර සේවන පරපුරුෂ සේවනයන්ගෙන් වළකින්නට ඊට වඩා ලිහිල් කිරීමක් නැහැ කොතනකවත්. ඒක තමයි අන්තිම ලිහිල් කිරීම. පරදාර සේවනයන්ගෙන් පරපුරුෂ සේවනයන්ගෙන් වළකිනවා නම් මනස පිරිසිදුද අපිරිසිදුද? බොහොම පිරිසිදු මනස. ඊගාවට කිව්වා බොරු කියන්න එපා කියලා. බොරු කියන්න එපා කියලා කිව්වා සත්‍යවාදී වෙන්නද කියලාත් කිව්වා. බලන්න බොරු කියන්නේ නැත් බොරු කියන්න ගත්තොත් නිතර නිතර කරන වැරද්ද මොකද්ද? බොරු කියන එකයි. නිතර නිතර කරනකොට ඒකෙන් වෙන්නේ මොකද්ද? මනස නැවත නැවත අවුල් වෙනවා, අපිරිසුදු වෙනවා. ඒ වගේම පාපයට තියෙන විලිදිය ක්‍රමක්‍රමයෙන් නැති වෙලා යනවා. ඒතරත් ආධ්‍යාත්මයෙන් හැමතිස්සෙම පසුතැවෙන පුද්ගලෙක් වෙනවා. ආධ්‍යාත්මයේ පසුතැවෙන පුද්ගලෙක්. බොරු නොකියන තැනැත්තාට මානසික පසුතැවිල්ල නෑ. මත්පැන් බොන්නට එපා කියලා කිව්වා. මත්පැන් බොන්න එපා කියලා මත්පැන් දීමේ ආදීනව වෙනම ප්‍රකාශ කළා. මේ ආත්ම භාවයේදීම ධන විනාශය සිද්ධ වෙනවා කියලා කිව්වා. ඒක පැත්තකින් තියන්න. ඒක වරින් වර අපි විස්තර කරනවා හැමතිස්සෙම. ඊගාවට කියනවා කලහ පවද්දණී කියලා, කොලහල වර්ධනය වෙනවා. ඊගාවට කියනවා අකිත්ති සංජානනී කියලා. අකිති සංජානනී කියලා කියන්නේ තමන් නිකන් ජරා පුද්ගලෙක් කියලා සමාජයේ හංගඩු ගහනවා. ඊගාවට කියනවා කිරිකෝපීන ධන්සනී කියලා. විලිබිය දෙක නැති වෙලා යනවා. ඊට වඩා වටින්නේ පඤ්ඤායේ දුබලීකරණී. මෙන්න මේ කාරණේ නුවණ මට වෙලා යනවා. නුවණ අඩු වෙනවා. මිනිස්සෙක් නම් නුවණ තියෙනවා. ඒ මිනිස්සයා මත්පැන් බොනවා නම් නුවණ පිරිහෙනවා. නුවණ පිරිහෙනවා මත්පැන් බොනවා නම්. මත්පැන් බොන්නේ නැහැ. මිනිස්සේ ඉහලින් තව සිල්පද හතරක් රකින්නවා. ඒ සිල්පද හතරෙන්ම මනස පිරිසිදු කරනවා. ඒ පිරිසිදු කිරීම එසේ මෙසේ පිරිසිදු කිරීමක් නෙමෙයි. හතර ආකාරයකින් පස් ආකාරයකින් වද කළා මනස පිරිසිදු කරනවා. ඒ මනස පිරිසිදු කිරීමෙන් මොකද වෙන්නේ? ශරීරයේ ලේ ධාතුව පිරිසිදු වෙනවා. ලේ ධාතුව පිරිසිදු වෙනකොට හෝමෝන් ක්‍රියාවලිය පහන් වෙනවා. මනසත් පහන් වෙනවා. මේ අවස්ථා තුනම පහන් වෙනකොට මොලේ සෛල වැඩිම සිද්ධ වෙනවා. නිරෝගී බව ඇති වෙනවා. තමන්ගේ සිතේ කය දෙකේම ප්‍රසන්න භාවය වර්ධනය වෙනවා. ඊගවට මේ නුවණ වැඩිම නිසා පාසල් යන දරුවෙකුට උනත් යහපත සිද්ධ වෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ළඟට එන එක බමුණු තරුණේ කියන ස්වාමීනි මට සමහරක් වෙලාවට පාඩම් කරන්න ගියාම ඒ පාඩම් කරන්න පාඩම් කරපු දේවල් මොකක්වත් මතක් වෙන්නේ නැත. ඒ වගේම පාඩම් කරපු දේවල් මතක් වෙන්නේත් නැහැ, පාඩම් කරන දේවල් මතක හිටින්නේත් නැත. සමහරක් වෙලාවට පාඩම් කරන්න ගත්තාම පාඩම් කරපු නැති දේවලුත් අරක ඔස්සේ මතක් වෙලා එනවා. මේකට හේතුව මොකද්ද කියලා අහනවා. මේකේ කාරණේ මොකද්ද කියලා අහනවා. බුදුහාඳුරෝ දේශනා කරනවා ඒ බ්‍රාහ්මණ තරුණයාට පංච නීවරණයන්ගෙන් මනස යටපත් වෙලා තියනවා නම්, ආවරණය කරගෙන තියනවා නම්, ඒ වෙලාවට පාඩම් කෙරුවට මොනවත් මතක හිටින්නෙත් නැහැ, පාඩම් කරපු දෙයක් මතක් කරලා ඉන්නෙත් නැහැ, පාඩම් කරන දේ තුලින් අමුතු දෙයක් ඉගෙන ගන්නෙත් නැහැ කියලා. පංචිල් රකින්න කෙනාට නීවරණයන් යටපත් වෙලා. එනිසා පංචිල් රකින්න දරුවාට පින්වත්නි එන උගන්වන්න ඕනේ නැහැ. ටියුෂන් අවශ්‍ය වෙන්නෙත් නැහැ. පන්සිල් රකින්න දරුවාට මග පෙන්වීම විතරයි අවශ්‍ය වෙන්නේ. එළමයට බුද්ධි වර්ග බුද්ධිය තියෙනවා.
ඒ නිසා මඟ පෙන්වපු ගමන් ඒක වටේට තියෙන ඔක්කොම එළමයා අහුල ගන්නවා.
එළමයා ඒක පුරා ගන්නවා වටේට තියෙන දේවල්. නැත්නම් එහෙම ළමයි මනස පිරිසිදු ළමයින්ට ඒ දේ කරන්නට පුළුවන්. මනස අපිරිසිදු වෙනකොට තමයි පස්සෙන් එළවෙඩ එනෑන කියලා දෙන්න තෝරන. ඒක ළමයින්ගේ වැරද්දකුත් නෙමෙයි. තාත්තල වග කියන්න තෝරන්නේ කොට
ළමයාගේ මනස අපිරිසිදු වෙනවට, අම්මල වග කියන්න තෝරන්නේ ළමයාගේ මනස අපිරිසිදු වෙනවට.
ඉතින් මෙන්න මේ කාරණයෙන් දැනගන්න බුදුහාමුදුරුවෝ ගිහියාට පදාවේම වටිනාකම කොච්චරද කියලා. නිහිල් කරලා ගන්නවා අපි.
පින්වත්නි, නිහිල් කරන්න එපා. දැන්ම තේ වෙලා ලබන පසලසක පොයේ දවසක දැඩි අදිෂ්ඨානයක් කරන්නට
මම කොහොම හරි බුදුරජාණන් වහන්සේගේ නාමයෙන්
මම පන්සිල් රකින්නවා කියලා. බලන්න පින්වත්නි, පිළිවෙතෙන් පිටපැනීම නිසා
අද සමහර දෙනාට බුදු වෙලා තියෙන්නේ සායි බාබාතුමා. දැන් වෙසක් පොයේ දවසට සායි බාබාතුමා වඳින්න යනවා
නේද?
දැන් අපි දැකලා තියෙනවා පත්‍රයේ තියෙනවා පාද පద్ම ලෝටස් ෆීට් වඳින්න යන රැස්ති වෙන්න කියලා. පින්වත්නි, වෙසක් පොයේ දවසට අපි ලෝටස් ෆීට් වඳ කාගේද? වෙසක් පොයේ කියන්නේ කාගේ ලෝටස් ෆීට් වඳින දවසක්ද?
බුදුරජාණන් වහන්සේගේ. දැන් අපේ ඇත්ත යන්නේ කාගේ ලෝටස් ෆීට් වඳින්නද වෙසක් දවසට? පේනවා නේද කැරකිලා තියෙන හැටි?
බෞද්ධයාට කැරකිල්ල හැදිලා කියලා පේනවා නේද දැන්? සංහාවෙන් නෙමෙයි මේ කැරකිල්ල, වෙන එකක් නෙමෙයි. කෘෂ්ණා මූලිකව දැන් කලන්ති දාලා බලන්න නැද්ද? සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට නිඳා කරනවා නේද? කෝ බුදුගුණ?
බුදුගුණ නොදැනීමේ හේතුව බව තේරෙනවනේ. බුදුහාමුදුරුවෝ කවුද කියලා නොහැටිහිම බව තේරෙනවනේ.
මේ ඔක්කොම නිසා පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණය සිහි ගන්නන්න, නිතර නිතර සිහි ගන්නන්නට. ඊගාවට ඊළඟ ගුණය තමයි සම්මා සම්බුද්ධෝ. සම්මා සම්බුද්ධෝ, සම්මා කියලා කියන්නේ මොකද්ද? සම්මා කියලා කියන්නේ සම්මා දිට්ඨි එහෙම කියලා කියනවනේ. මොකද්ද? යහපත්. දැන් සම්මා සම්බුද්ධෝ කියලා කියන්නේ හොඳින් දැනගත්තා. ඉන්නත්නි සම්මා සම්බුද්ධෝ කියන බුදු ගුණයේදී බුදුරජාණන් වහන්සේ කියන්නේ තමන් වහන්සේ විසින්ම දැනගත්ත මොනවද? මනාකොට දැනගත්තා. කවුද? මෙන්න මේකයි, මෙන්න මේ විදිහට දේශනා කරන්නේ සම්මා සම්බුද්ධෝ කියන ගුණය. සම්මා මනාකොට සාමංච සබ්බ ධම්මාන, සමා විසින්ම සබ්බ ධම්මාන සියලුම දතේපුතා සියලුම ධර්මියෝ බුද්ධත්තා අවබෝධ කරගත්තා. එනිසා සම්මා සම්බුද්ධෝ, ඉසේ අවබෝධ කරගත් බැවින් සම්මා සම්බුද්ධයයි කියලා දේශනා කරනවා. මොනවද අවබෝධ කරගත්තේ? දත යුතු තා සියලුම ධර්මයන්. මොකද දත යුතු තා සියලුම ධර්මයන්? දුක, දුකට හේතුව දුකින් මිදීම, දුකින් මිදීමේ මාර්ගය කියන මේ කරුණු සම්බන්ධයෙන් දත යුතු ගමක් තියෙනවා නම් ඒ දත යුතු හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ දැනගත්තා. ඒ වගේම දැන් දුකයි කියලා කිව්වේ මොකක්ද? ඒ විදිහට දුකයි කියලා කිව්වේ මොකද? යම්කිසි හේතු අනිත්‍යතාවයට නැඹුරුවන්නා වූ යම් දෙයක් තියෙනවා නම් ඒ අනිත්‍යතාවයට හේතු හැම දෙයක්ම දුකයි කියලා කිව්වා. ඒක අනිත්‍යතාවයට හේතු වූයේ මොනවද? සංස්කාර ධර්මයන්. මේක මොකද්ද? පංච උපාදානස්කන්ධය සංස්කාර ධර්මයක්. මේ පංච උපාදානස්කන්ධ ලෝකයට අරමුණු වෙන අනිත්‍ය බාහිර ලෝකය ඒවත් සංස්කාර ධර්ම. ඒක ආධ්‍යාත්මික ලෝකයයි බාහිර ලෝකයයි ඔක්කොම සංස්කාර ධර්ම.
එක පුතෙක් කියනවලු මං හිතනවා තාත්තේ තාත්තල වෙන් වෙනවා නම් අපිටත් කොහේ හරි ඔහි තැනක් ඇතිනේ කියලා හිතනවායි කියලා. එක පුතෙක් කියනවලු අනිත් පුතා කියනවලු තාත්තේ වෙන් වුණොත් එහෙම අපිට ජීවත් වෙලා වැඩක් නැහැ, මම බෙල්ලේ වැලදා ගන්නයි කිව්වලු.
මං එළිලා මැරෙනවා කිව්වා. ඒ තාත්තා ඇවිල්ලා මගිට කිව්ව මොකක්ද හඳුනේ මං දැන් මේකට කරන්නේ කියලා. ඉතින් බලන්නට තේරෙනවද අම්මට මේ දරුවෝ විඳින දුක? අර දරුවන්ගේ වචන මාත්‍රයක් හරි සිතිවිල්ලක් තියෙනවා නම් ඒ වචනයකට හරි අර අම්මට ওই ජරාක් පුරුද්ද අතරිනේක වැඩක්ද? නෑ. නමුත් කරන්න බෑ මොකද රාගයෙන් පත් වෙලා. තාත්තලත් එහෙමයි. සමහර දරුවෝ කියනවා එකපාරටම මම මරනවා කියලා. ඒක තාත්ත කෙනෙක් ඒ අම්මට කේලම් වලින් පවුල කැඩිලා. ඒ අම්මා කී කියා අඬනවා. හාමුදුරනේ හීනකින්වත් හිතුවේ නෑ මේ යාළුවෙක්ගේ අම්මට අම්මේ මං උඹව කවදා හරි මරණයි කිව්වා තාත්තත් එක්කද වෙලා. ඒ කියන්නේ අර අර පුතාට තාත්ත දේශය දීලා අම්මා මේ වගේ කෙනෙක් කියලා. ඒ කොහොම හරි එතන ප්‍රශ්නේ අනිත් කෙනෙකුගේ කියලා මං. මේ ස්වරූපේ බලන්න අද සමාජයේ ඔයත් හිතන්නේ නැද්ද කියලා මෙව? කෙලවරක් නැතුව නැද්ද කියලා? ඒකයි කියන්නේ සාමෙහි වර්ධව හැසිරීමෙන් වලකින්නට කියලා මේ වෙනත්නේ සමහර දෙනා ඉන්නවා. ඔන්න එක දවසක් මම නුවර ඉඳන් එනවා. එනකොට කෝච්චි ගාස් ඉස්සරනේ අරුදු ගානින් ඉස්සර නැෂනල් ලෙවල් මානසික මගේ ඉස්සරම වාඩි වුණා කෝච්චි. පළවෙනි දවසක ටික දුරක් යනකොට මම ඇහුවා කොහෙද හාමුදුරුවෝ පන්සල කියලා. මං කව මහරගම කියලා. කවුද ගුරු හාමුදුරුවෝ කියලා ඇහුවා. මං මහානායක හඳුන්ගේ නම කිව්වා. එතකොට කිව්වම කියනවා මොකද්ද මේ මජී හඳුන්ට වෙලා තියෙන්නේ? ඇයි මේ මිනිස්සු මජී හඳුන් සැප විඳිනවට කැමති කියලා ඇහුවා. එන්නත් නේ කියලා. මජී හඳුන් මේ අනිත් අය සැප විඳිනවට කැමති කියලා ඇහුවා. මොකක් මොකද තේරුම කියලා. එතකොට කිව්වා ඇයි මේ කාමේශ මිච්ඡාචාර හොඳ නැහැ කියලා කියන්නේ? පස්සේ ඉතින් මම හිතයි කියන්නේ ඒක හොඳ නැහැ කියන්නේ. කොහොමද ඒක හොඳ නැති වෙන්නේ? ඔන්න මට හොඳ උදාහරණයක් දෙනවා මේ මනුස්සයා. හා? භාග්‍යරි කාන්තාවක් ඉන්නවා ගෑනු කෙනෙක්. ඒ ගෑනු කෙනාගේ මනුස්සයාට ඒ ගෑනු කෙනාව සන්තෝෂ කරන්න බෑ. ඉතින් ඒක නිසා ඒ ගෑනු කෙනා වෙන කෙනෙක් ඉතිකල් සම්බන්ධ වෙන ඒ ගෑනු කෙනා සතුට වෙනවා. ඉතින් අනිත් කෙනෙක්ට කරන්නේ ඒක නිසා ඒ ගෑනු කෙනාව සන්තෝෂ කරන එක නෙවෙයි. ඉතින් මොකද ඔගේ පාපේ කියලා. පින් සිද්ධ වෙන වැඩක් නෙවෙයි කොහොමද පව් සිද්ධ වෙන වැඩක් වෙන්නේ කියලා අහනවා. තර්කේ හරිද වැරදිද? තර්කයට ගත්ත බොහොම තර්ක අනුකූලයි නේද? බලන්න එතකොට මං ඉඳන් ඇහුවා මහත්තයා මං පොඩි ප්‍රශ්නයක් අහන්නද කියලා. ඉතින් හා මොකද්ද ඇහුවා මං කිව්වා මහත්තයා රසවද නැදලාද කියලා. එතකොට ඔව් කියලා. බබාලා ඉන්නවද කියලා ඇහුවා. ඔව් කිව්වා. මං කව හොඳයි. දැන් අපි හිතමු මහත්තයාට බෑ කියලා මහත්තයාගේ නෝනාව සතුට කරන්නේ. එතකොට මහත්තයාගේ නෝනත් වෙනින් කවුරු හරි හොයාගෙන යනවා නම් මහත්තයා මොකද හිතන්නේ කියලා. මෙන්න බැලුවා ගයි මං. හරි තැනද වැරදි තැනද මං දන්නේ ඊළඟ ස්ටේෂන් එකෙන් බැස්සා. මොකද තමන්ගේ වාසිය තවත්වාම හරි අනිත් පැත්තට වාසිය වෙනවනේ ඒක වැරදි බලන්න කොහක කම. නමුත් එහෙම හරි කියලා හිතන ඇත්තත් ඉන්නවා. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වෙන්නට කිව්ව වෙන කාරණයක් නිසා නෙමෙයි මේ විදිහ අවුල් සමාජේ හටගන්නවා. මේ පැත්තට ගියොත් මිනිස් මනස සම්පූර්ණයෙන්ම කිලුට වෙලා රත් වෙලා යනවා. බලකින්නටි කිව්වා බලන්න ඒක නිසා ඒක බොහොම මේ මුල් අවස්ථාවේදී බොහොම තීව්‍ර කළා කිව්වා. භ්‍රමචර්යාව එහෙම හැසිරෙන්න මුල් අවස්ථාවේ පෙන්නේ මොකද මේකේ තියෙන බැලරුම්කම රාගයේ තියෙන බැලරුම්කම පෙන්වන්න උත්තර නිසා දිවි ජීවිතේ වුණත් භ්‍රමචාරී වෙන්න මහාන වෙන්න ඕනේ නැහැ. ලිහිල් කිරීමක් විතරයි කරේ භ්‍රමචාරී වෙන්න බැරි නම් පරදාර සේවන පරපුරුෂ සේවනයන්ගෙන් වළකින්නට ඊට වඩා ලිහිල් කිරීමක් නැහැ කොතනකවත්. ඒක තමයි අන්තිම ලිහිල් කිරීම. පරදාර සේවනයන්ගෙන් පරපුරුෂ සේවනයන්ගෙන් වළකිනවා නම් මනස පිරිසිදුද අපිරිසිදුද? බොහොම පිරිසිදු මනසක්. ඊගාවට කිව්වා බොරු කියන්න එපා කියලා. බොරු කියන්න එපා කියලා කිව්වා සත්‍යවාදී වෙන්නද කියලා කිව්වා. බලන්න බොරු කියන්නේ නැත්. බොරු කියන්න ගත්තොත් නිතර නිතර කරන වැරද්ද මොකද්ද? බොරු කියන එකයි. නිතර නිතර කරනකොට ඒකෙන් වෙන්නේ මොකද්ද? මනස නැවත නැවත අවුල් වෙනවා, අපිරිසිදු වෙනවා. ඒ වගේම පාපයට තියෙන විලිබිය ක්‍රමක්‍රමයෙන් නැති වෙලා යනවා. එතනට ආධ්‍යාත්මයෙන් හැමතිස්සෙම පසුතැවෙන පුද්ගලෙක් වෙනවා. ආධ්‍යාත්මයේ පසුතැවෙන පුද්ගලෙක්. බොරු නොකියන කෙනාට මානසික පසුතැවිල්ල නැහැ. මත්පැන් බොන්නට එපා කියලා කිව්වා. මත්පැන් බොන්න එපා කියලා මත්පැන් දීමේ ආදීනව වෙනම ප්‍රකාශ කළා. මේ ආත්ම භාවයේදීම ධන විනාශය සිද්ධ වෙනවා කියලා කිව්වා. ඒක පැත්තකින් කියන්න. ඒක වරින් වර අපි විස්තර කරනවා හැමතිස්සෙම. ඊගාවට කියනවා කලහ පවද්දණී කියලා. කොලහල වර්ධනය වෙනවා. ඊගාවට කියනවා අකීති සංජනනී කියලා. අකීති සංජනනී කියලා කියන්නේ තමන් නිකන් ජරා පුද්ගලෙක් කියලා සමාජයේ හංගඩු ගහනවා. ඊගාවට කියනවා කිරිකෝපීන ධන්සනී කියලා. විලිදිය දෙක නැතිවලා යනවා. ඊට වඩා වටින්නේ පඤ්ඤාය දුබ්බලීකරණී. මෙන්න මේ කාරණේ නුවණ මොට වෙලා යනවා. නුවණ අඩු වෙනවා. මිනිස්සෙක් නම් නුවණ තියෙනවා. ඒ මිනිස්සයා මත්පැන් බොනවා නම් නුවණ පිරිහෙනවා. නුවණ පිරිහෙනවා මත්පැන් බොනවා නම්. මත්පැන් බොන්නේ නැහැ. මිනිස්සෙක් ඉහලින් තව සිල්පද හතරක් රකින්නවා. ඒ සිල්පද හතරෙන්ම මිනිස්ස පිරිසිදු කරනවා. ඒ පිරිසිදු කිරීමේ එසේ මෙසේ පිරිසිදු කිරීමක් නෙමෙයි. හතර ආකාරයකින් පස් ආකාරයකින් වටකරලා මනස පිරිසිදු කරනවා. ඒ මනස පිරිසිදු කිරීමෙන් මොකද වෙන්නේ? ශරීරයේ ලේ ධාතුව පිරිසිදු වෙනවා. ලේ ධාතුව පිරිසිදු වෙනකොට හෝමෝන් ක්‍රියාවලිය පහන් වෙනවා. මනසත් පහන් වෙනවා. මේ අවස්ථා තුනම පහන් වෙනකොට මොළයේ සෛල වැඩිම සිද්ධ වෙනවා. නිරෝගී බව ඇති වෙනවා. තමන්ගේ සිතේ කය දෙකේම ප්‍රසන්න භාවයේ වර්ධනය වෙනවා. ඊගවට මේ නුවණ වැඩිම නිසා පාසල් යන දරුවෙකුට උනත් යහපත සිද්ධ වෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ළඟට එන එක බමුණු තරුණේ කියන ස්වාමීනි මට සමහරක් වෙලාවට පාඩම් කරන්න ගියාම ඒ පාඩම් කරන්න පාඩම් කරපු දේවල් මොකක්වත් මතක් වෙන්නේ නැත. ඒ වගේම පාඩම් කරපු දේවල් මතක් වෙන්නේත් නැහැ, පාඩම් කරන දේවල් මතක හිටින්නේත් නැත. සමහරක් වෙලාවට පාඩම් කරන්න ගත්තාම පාඩම් කරපු නැති දේවලුත් අරක ඔස්සේ මතක් වෙලා එනවා. මේකට හේතුව මොකද්ද කියලා අහනවා. මේකේ කාරණේ මොකද්ද කියලා අහනවා. බුදුහාඳුරෝ දේශනා කරනවා ඒ බ්‍රාහ්මණ තරුණයාට පංච නීවරණයන්ගෙන් මනසේ අතපත් වෙලා තියනවා නම්, ආවරණය කරගෙන තියනවා නම්, ඒ වෙලාවට පාඩම් කෙරුවට මොනවත් මතක හිටින්නෙත් නැහැ, පාඩම් කරපු දෙයක් මතක් කරලා ඉන්නෙත් නැහැ, පාඩම් කරන දේ තුලින් අමුතු දෙයක් ඉගෙන ගන්නෙත් නැහැ කියලා. පංචිල් රකින්න කෙනාට නීවරණයන් යටපත් වෙලා. ඒ නිසා පංචිල් රකින්න දරුවාට පින්වත්නි එන උගන්වන්න ඕනේ නැහැ. ටියුෂන් අවශ්‍ය වෙන්නෙත් නැහැ. පංචිල් රකින්න දරුවාට මඟ පෙන්වීම විතරයි අවශ්‍ය වෙන්නේ. ඒ ළමයට බුද්ධි වර්ග බුද්ධිය තියෙනවා. ඒ නිසා මඟ පෙන්වපු ගමන් ඒක වටේට තියෙන ඔක්කොම ළමයා අහුල ගන්නවා. ළමයා ඒක උරා ගන්නවා වටේට තියෙන දේවල්. නැත්නම් එහෙම ළමයි මනස පිරිසිදු ළමයින්ට ඒ දේ කරන්නට පුළුවන්. මනස අපිරිසිදු වෙනකොට තමයි පස්සෙන් එළවෙන එනෑන කියලා දෙන්න තෝරන. ඉතින් ළමයින්ගේ වැරද්දකුත් නෙමෙයි. තාත්තල වගේ කියන්න ඕනේ ගොඩක්. ළමයාගේ මනස අපිරිසිදු වෙනවට අම්මල වගේ කියන්න ඕනේ. ළමයාගේ මනස අපිරිසිදු වෙනවට. ඉතින් වෙන මේ කාරණේ දැනගන්න බුදුහාමුදුරුවෝ ගිහියාට ගිහි ප්‍රතිපදාව දේශනා කළා කියනවා. දැන් පේනවද පංචශීල ප්‍රතිපදාවේම වටිනාකම කොච්චරද කියලා? මිහිල් කරලා ගන්නවා අපි. ඉන්නත්නි මිහිල් කරන්න එපා. දැන්ම තේ වෙලා ලබන පසලසක පොයේ දවසට දැඩි අදිස්ථානයක් කරන්නට මම කොහොමාරි බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් මම පන්සිල් රකින්නවා කියලා. බලන්න පින්වත්නි, පිළිවෙතෙන් පිටපැනීම නිසා අද සමහර දෙනාට බුදු වෙලා තියෙන්නේ සායි බාබාතුමා. දැන් වෙසක් පොයේ දවසට සායි බාබාතුමා වඳින්න යනවා නේද? දැන් අපි දැකලා තියෙනවා පත්‍රයේ තියෙනවා පාද පద్ම ලෝටස් සීට් වඳින්න යන රැස් වෙන්නේ කියලා. පින්වත්නි, වෙසක් පොයේ දවසට අපි ලෝටස් සීට් වෙන්ද කාගේද? බොසත්ත්වය කියන්නේ කාගෙලවට ස්වීට් වඳින දවසක්ද?
බුදුරජාණන් වහන්සේගේ. දැන් අපේ ඇත්ත යන්නේ කාගෙලවට ස්වීට් වඳින වෙසක් දවසට. පේනවා නේද කැරකිලා තියෙන හැටි?
බෞද්ධයාට කැරකිල්ල හැදිලා කියලා පේනවා නේද දැන්? සංඝාවෙන් නෙමෙයි මේ කැරකිල්ල. වෙන එකක් නෙමෙයි. කෘෂ්ණා මූලිකව දැන් කලන්ත දාලා සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට නිඳා කරනවා නේද? කෝ බුදුගුණ?
බුදුගුණ නොදැනීමේ හේතුව බව තේරෙනවනේ. බුදුහාමුදුරුව කවුද කියලා නොහැටිම බව තේරෙනවනේ.
මේ ඔක්කොම නිසා පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණය සිහි ගන්නවන්න, නිතර නිතර සිහි ගන්නවන්නට. ඊගාවට ඊළඟ ගුණය තමයි සම්මා සම්බුද්ධෝ. සම්මා සම්බුද්ධෝ. සම්මා කියලා කියන්නේ මොකද්ද? සම්මා කියලා කියන්නේ සම්මා දිට්ඨි එහෙම කියලා කියනවනේ. මොකද්ද? යහපත්. දැන් සම්මා සම්බුද්ධෝ කියලා කියන්නේ හොඳින් දැනගත්තා. ඉන්නත්නි සම්මා සම්බුද්ධෝ කියන බුදු ගුණයේදී බුදුරජාණන් වහන්සේ කියන්නේ තමන් වහන්සේ විසින්ම දැනගත්ත මොනවද? මනාකොට දැනගත්තා. කවුද? මෙන්න මේකයි, මෙන්න මේ විදිහට දේශනා කරන්නේ සම්මා සම්බුද්ධෝ කියන ගුණය. සම්මා මනාකොට සාමංච සබ්බ ධම්මාන, තමා විසින්ම සබ්බ ධම්මාන සියලුම දතේතුකා සියලුම ධර්මියෝ බුද්ධත්තා අවබෝධ කරගත්තා. එනිසා සම්මා සම්බුද්ධෝ. ඉතින් අවබෝධ කරගත්තයින් සම්මා සම්බුද්ධයයි කියලා දේශනා කරනවා. මොනවද අවබෝධ කරගත්තේ? දත යුතුතා සියලුම ධර්මයන්. මොකද දත යුතුතා සියලුම ධර්මයන්? දුක, දුකට හේතුව දුකින් මිදීම, දුකින් මිදීමේ මාර්ගය කියන මේ කරුණු සම්බන්ධයෙන් දත යුතු ධමක් කියනවා නම් ඒ දත යුතු හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ දැනගත්තා. ඒ වගේම දැන් දුකයි කියලා කිව්වේ මොකක්ද? ඒ විදිහට දුකයි කියලා කිව්වේ මොකද? යම්කිසි හේතු අනිත්‍යතාවයට නැඹුරු වන්නා වූ යම් දෙයක් තියෙනවා නම් ඒ අනිත්‍යතාවයට හේතු හැම දෙයක්ම දුකයි කියලා කිව්වා. ඒක අනිත්‍යතාවයට හේතු වූයේ මොනවාද? සංස්කාර ධර්මයන්. මේක මොකද්ද? පංච උපාදානස්කන්ධය සංස්කාර ධර්මයන්. මේ පංච උපාදානස්කන්ධ ලෝකයට අරමුණ වන අනිත්‍ය බාහිර ලෝකය ඒවත් සංස්කාර ධර්ම. ඒක ආධ්‍යාත්මික ලෝකයයි බාහිර ලෝකයයි ඔක්කොම සංස්කාර ධර්ම. එතකොට ඒ සියල්ලම දුකයි කියලා කිව්වා. ඒ දුක ඇතිවීමට හේතු වන්නා වූ යම් දෙයක් කියලා නම් ඒ සියල්ලම දැනගත්තා. මොනවද බුදුහාමරට එනම් අතෑරුනේ? දත යුතු තාක් සියල්ල කියන වචනේදී මම මේක ගෙනාවේ වෙන කිකුත් නෙමෙයි. එතකොට බුදුහාමරෝ දුක, දුකට හේතුව දුකින් මිදීම, විදීමේ මාර්ගය පිළිබඳව විතරයි බුදුහාමරෝ සියල්ල දැනගත්තේ කියන තර්කය උඩ කෙනෙක් කියන්න පුළුවන් නෑ. ඒක සම්බන්ධ නොවන අහෙනම් අනිත් දේවල් ගැන බුදුහාමරන්ට දැනීමක් තියලා නැහැ කියලා නේද? නමුත් දුකයි කියලා කියන වචනේට අහු නොවන දෙයක් නෑ. එහෙනම් බලන්න, දුකයි කියලා කියන වචනේ තේරුම අපි ගන්න දුක නෙමෙයි කියලා. දුකයි කියන වචනේට මුළු ආධ්‍යාත්මික ලෝකයේ, බාහිර ලෝකයේ සියල්ලම සම්බන්ධ වෙනවා. ඒ ලෝකයේ සම්බන්ධ සියල්ලම බුදුරජාණන් වහන්සේ දතේතුතාක් සියල්ලම දැනගත්තා. එහෙනම් එතනින් මෙහා කෙනෙකුට දතේතුතිය අමුතෙන් දැනගන්න දෙයක් ඒකේ නෑ. දතේතුතා සියල්ල දැනගත් නිසා සම්මා සම්බුද්ධෝ කියනවා. ඒ නිසා ධම්මචක්ක සූත්‍රයේදී දේශනා කළ බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් සිපරිවත්තං ගලසාකාරං යථා භූතං ඥාන දස්සනං නසුවිසුද්ධං අහෝසි නේවතාවාහං වික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සත්තමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් පච්චඤ්ඤාසින්. යම් දවසක මේ චතුරාර්ය සත්‍ය ධර්මිය
ඒවංචි පරිවර්තං ගාදසාකාරං පරිවෘත තුනක් එක්කලා ආකාර දෙලසකින් අවබෝධ කරගත්තේ නැද්ද? ඒ අවබෝධ කර නොගත්නා තාකල් දේශනා කළේ නෑ මම සම්‍යක් සම්බුද්ධයි කියලා. එතකොට සම්මා සම්බුද්ධයි කියුවේ තේරුම දැන් පැහැදිලි. සම්මා සම්බුද්ධයි කියුවේ බුද්ධයි කියුවේ අවබෝධ කරගත්තේ. මොනවද අවබෝධ කරගත්තේ? චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කළා. එනිසා කිව්වා අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං පහතබ්බං පහීනං මේ තස්මා බුද්ධෝස්මි රාහ්මන. අභිඤ්ඤයං අභිඤ්ඤාතං ගැඹුරු නුවණින් දතේසු දේ දැනගත්තා. භාවේ තබ්බංච භාවිතං වැඩි යුතුදේ වැඩියා. පහතබ්බං පහීනං ප්‍රහීන කළ යුතුදේ ප්‍රහීන කළා. තස්මා බුද්ධෝස්මි රාහ්මන එනිසා බුද්ධ කියලා කියනවා. එතකොට බුද්ධ විතරක් නෙමෙයි මෙතනගුණේ සම්මා සම්බුද්ධෝ. ඒ දේවල් දැනගත් ආකාරයක් තියෙනවා. අර හතර දැනගත් ආකාරයක් තියෙනවා. ආකාරය විපරිවට්ටං ගාදසාකාරං යථා භූතං පරිවෘත තුනක් සහිතව ආකාර දෙලසකින් රහතන් වහන්සේ එහෙම අවබෝධ කළේ නෑ ඒක. ඒ නිසායි සම්මා සම්බුද්ධෝ කියලා කියන්නේ. මොකද්ද? දුක අවබෝධ කළා. දුක පිරිසිද දතයුතු ධර්මයන්. දුක පිරිසිද දතයුතු ධර්මය. එනිසා බුදුරජාණන් වහන්සේ පිරිසිද දතයුතු දුක දුක වශයෙන් දැනගත්තා. දුක පිරිසිද දතයුතුයි කියලා දැනගත්තා. ඒ වගේම දුක පිරිසිද දැනගත්තා කියලා දැනගත්තා. දැන් එකක් ආකාර තුනකින් දැනගත්තා. ඊගාවට දුකට හේතුව ප්‍රහාණය කළ යුතුයි කියලා දැනගත්තා. දුකට හේතුව දැනගත්තා. දුකට හේතුව ප්‍රහාණය කළ යුතුයි කියලා දැනගත්තා. ප්‍රහාණය කළා කියලා දැනගත්තා. දැන් දෙවෙනි එකත් තුන් ආකාරයි. දැන් කීයද ආකාර? 6යි. ඊගාවට කියනවා දුක්ඛ නිරෝධං. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරිය යුතුයි. සච්චිකාතබ්බ. මේක සාක්ෂාත් කරිය යුතුයි. දුක්ඛ නිරෝධය දැනගත්තා. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරිය යුතුයි කියලා දැනගත්තා. සාක්ෂාත් කළා කියලා දැනගත්තා. 3යි 9යි. ඊගාවට දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා. දුකින් මිදීමේ මඟ දැනගත්තා. දුකින් මිදීම දැනගත්තා. මිදීමේ මඟ දැනගත්තා. ඒ මිදීමේ මඟ භාවිත කළ යුතු බව, වැඩි යුතු බව දැනගත්තා. දැන් 4යි 12යි. මේ ඔක්කොම දැනගත්තේ කොහොමද? බුදුරජාණන් වහන්සේ චක්කුං උදපාදී, ඥානං උදපාදී, විචා උදපාදී, පඤ්ඤා උදපාදී, ආලෝක උදපාදී කියලා විග්‍රහයක් තියෙනවා. අර සාමාන්‍ය නෙමෙයි චක්කුං උදපාදී. නුවණැස මනාකොට පැතිරෙන ආකාරයෙන් හැම දෙයක්ම වටකල්ලා චක්කුං උදපාදී. ඥානං උදපාදී ඒ හැම දෙයක්ම වටකල්ලා ගැඹුරට කිමිදිලා දැනගත්තා. චක්කුං උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී ඒ තුලින් අවබෝධය ලැබුවා. ආලෝක උදපාදී මහඳුර නැසලා සියලුම ආලෝකය විද්‍යාලෝකය කියන එක ලැබුවා. පඤ්ඤා උදපාදී, විද්‍යා උදපාදී, ආලෝක උදපාදී කියලා මේ විදිහට විග්‍රහ කරන්නේ. බල මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කළා වූ ආකාරයක් තියෙනවා. ඒ ආකාරය වෙන කිසි කෙනෙකුට නෑ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේට මනාකොට අවබෝධ කරගත්තා තමා විසින් කියලා දේශනා කළේ. ඒකට මේක තමයි සම්මා සම්බුදු නුවණ. ඉන්නත් ඒ සම්මා සම්බුදු නුවණ විග්‍රහ කිරීමේදී මේ ඔය චක්කුං උදපාදි, පඤ්ඤා උදපාදි කියන ඒවා විග්‍රහ කරනවා. අර යම්කිසි ඒ විග්‍රහ කරපු ආකාරයම තමයි දර්ශන අර්ථයෙන් කියනවා චක්කුං උදපාදි. කියන්නේ දැකීම අර්ථයෙන්. මොනවද දැක්කේ? ලෝකේ සත්‍යතාවය, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දැක්කා. ඊගාවට ඥානාර්ථෙහි ඥානං උදපාදි මම විග්‍රහ කළේ. ඊගාවට කියනවා පජානනාර්ථෙහි බැසගෙන කිඳා බහලා දැකීමේ නුවණින් දැනගත්තා. ඒකට කියනවා පඤ්ඤා උදපාදී. ඊගාවට කියනවා විද්‍යා උදපාදී, අවබෝධ කරා. ඒක අවබෝධ කිරීම මාර්ගයෙන් විඥා උදපාදී. ඊගවට කියනවා ඒක ලෝපුරා තුන් ලෝකේ බබලීම් ආකාරයෙන් ආලෝකේ පැතිරීම් ආකාරයෙන් ධර්මාලෝකේ පැතිරීම් ආකාරයෙන් ආලෝක උදපාදී. මේ සියලුම ධර්මයන් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා පටිසම්භිදා නුවණින්. මොනවාද මේ පටිසම්භිදා කියන්නේ? අත්ථ ධම්ම දෙවුත්‍ති ප්‍රතිභාන කියන චතු පටිසම්භිදා ලාභීව දැනගත්තා. එනිසා කියනවා සම්මා සම්බුද්ධෝ කියලා. බොහෝ තැන්වල තියෙනවා, බොහෝ පොත්වල තියෙනවා සම්මා සම්බුද්ධෝ කියන එකත් බුද්ධෝ කියන එකත් බොහෝ විට මේක සමානයි කියලා. ගාක් පොත්වල අපි දැකලා තියෙනවා. සමානද නැහැ. හාත්පසින්ම වෙනස් අර්ථ තියෙනවා. බොහොම ගැඹීර අර්ථයක් තියෙනවා සම්මා සම්බුද්ධෝ කියන එකේ. නැවත මතක් කරලා දෙනවා නම් බුද්ධෝ කියන්නේ අවබෝධ කළගත් ධර්මය මොකද්ද කියන එක විග්‍රහයයි, සම්මා සම්බුද්ධෝ කියන්නේ ඒ ධර්මය අවබෝධ කළ ආකාරයයි. ඒ වෙනස තියෙනවා. සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ. විද්‍යාචරණ සම්පන්නෝ මොනවාද? බුදුරජාණන් වහන්සේ විදුසරණ ගුණයන්ගෙන් යුක්ත වූවා කියලා කියනවා. එනාත්නි අෂ්ඨ විද්‍යා පසලස් චරණ ධර්ම, නැත්නම් තවත් විදිහකින් ත්‍රිවිද්‍යා පසලස් චරණ ධර්ම වශයෙන් දක්වනවා. දැන් අෂ්ඨ විද්‍යා කියනකොට අම්බට සූත්‍රයේහි දක්වනවා අෂ්ඨ විද්‍යා විපස්සනා ඥාන මනෝමය රිද්ධි. විපස්සනා ඥාන මුලින්ම දක්වන්නේ විපස්සනා ඥාන මනෝමය රිද්ධි, රිද්ධිවිද පරිචිත්ත විඥානන දිබ්බසෝත පුබ්බේ නිවාස අනුස්සති දිබ්බ චක්කු ආස්වක්ෂය කියන මේ ඥාන අටක් දක්වනවා. බුදුරජාණන් වහන්සේ අර බෝධිධර්ම මූලයේදී අවබෝධ කළා කිව්වේ මොකද්ද? ත්‍රිවිද්‍යා. ත්‍රිවිද්‍යා අවබෝධ කළා කිව්වා. මොනවද ඒ ත්‍රිවිද්‍යා? පුබ්බේ නිවාස අනුස්සති චතුප්පාද ආසවක්ය කියන ත්‍රිවිද්‍යාවන්. ඇයි එතන කියන ත්‍රිවිද්‍යාව අවබෝධ කළා කියලා, වෙනින් තැනක කියන අෂ්ඨ විද්‍යාව අවබෝධ කළා කියලා? සර්වඥතා ඥානය සහිතව, නැත්නම් සර්වඥතා ඥානාභිමුඛව ත්‍රිවිද්‍යාව අවබෝධ කළා කියලා කියන්නේ ඒ ත්‍රිවිද්‍යාව තුළ අෂ්ඨ විද්‍යාවම සම්පූර්ණයි. එනිසා අෂ්ඨ විද්‍යාව වෙනම ගත්තේ නැහැ, ත්‍රිවිද්‍යාව ඇතුලේ මේක තියෙනවා. ඉතින් ඒ පසලස් චරණ ධර්මයන් අතරට තව තියෙන අෂ්ඨ විද්‍යාවන් අතරට තියෙන තව පසලස් චරණ ධර්ම කියලා. ඒ පසලස් චරණ ධර්ම මුහුකුරා යන්නට ඕනේ, කාටත් තියෙන්නට ඕනේ. මේ පින්නතුන්ටත් පසලස් චරණ ධර්ම වඩන්නට වෙනවා. එකක් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ විනය ශික්ෂාපද තියෙනවා නම් ඉතින් ප්‍රාතිමෝක්ෂය මෝක්ෂයට නැඹුරු වූ සීලය. තො මෝක්ෂයට නැඹුරු වූ සීලය මෝක්ෂය බලාපොරොත්තු වෙනා කෙනෙක් ආරක්ෂා විය යුතුයි. ඒ කියන්නේ නිර්වාණගාමීව යා යුතු කෙනා ඒ සඳහා වැඩි යුතු සීලයක් තියෙනවා. ඒ සීලය සමාදන්වගෙන රකින්නට ඕනේ. ඉන්ද්‍රිය සංවර සීලය. ඒ සීලය සමාදන් වෙනකොට එතරම් ආගේ ඉන්ද්‍රියන් සංවර වීමකුත් තියෙන්නට ඕනේ. භෝජනේ පමන දැනීම. භෝජනේහි පමන දැනීම. කණේකේ ප්‍රමාණයක් දැනගන්නට ඕනේ. කණේකේ පමන දැනගත්තේ නැත්නම් මහානකම කරන්න බැරි වෙනවා. මහා දුක්කට වැටෙනවා. ජාගරියාන යෝගය. නිදි මරන්නටත් ඕනේ. මෙතන ජාගරියාන යෝගය කියලා කියන්නේ මේ නිදි මරණය කියන්නේ නොනිදා පහන් කරනවා නෙමෙයි. හැමතිස්සෙම ඉන්න මොහොත සිහියෙන් ඉන්නට ඕනේ. ඒකයි ජාගරියාන යෝගය කියලා කිව්වේ. නිකන් මුලා සිහියෙන් නෙමෙයි, අවදියෙන් ඉන්න හැම මොහොතකම තමයි සති සම්පජඤ්ඤයෙන් යුක්ත ජීවත් වීමයි ජාගරියාන යෝගය කියලා කිව්වේ. ශ්‍රද්ධා. ශ්‍රද්ධා කියලා කියන්නේ තථාගතයන් වහන්සේ පිළිබඳව ඒ බුද්ධ ඥානය පිළිබඳ විශ්වාසය තියෙන්නට ඕනේ. හිරි ඔතප් කියන දෙක. පවට ලැජ්ජාවත්, පාපයට බයත්. ඊගොඩ බාහුසච්ච. මෙතන මේ අපි හැමතිස්සෙම ආගන්නේ බහුසුත බව. වෙනත්නි ඒ මානසික බව කියලා කියන්නේ හාත්පස වටලා දන්නා වූ නුවණයි. මානසික භාවය කියලා කියන්නේ. එතන අපි කියනවා ඇසු කිරු තැන් නැති බව. ඒ වගේම යම් දහමක් ජීවිතයට සම්බන්ධ කළා ඒ තුලින් දැනගන්නා වූ දැනීම. ඒකත් බාහුසත්‍ය කියලා කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තවත් වෙලාවක බාහුසත්‍යතාවය විස්තර කරනවා නවාංග ශාස්ත්‍රු ශාසනය පිළිබඳව දැනීම. මේ ශාසනයේ අංග 9කින් යුක්තයි. ඒ කියන්නේ ධර්ම විග්‍රහයේ කොටස් 9කට තියෙනවා. අපි කියමු මේ පසුම්බි 9කට දාලා වෙන් කළා තියෙනවා. සූත්‍ර වශයෙන්, ගාථා වශයෙන්, ව්‍යාකරණ වශයෙන්, සුත්තං ගෙයියං ව්‍යාකරණ, ගාථා වශයෙන්, ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කිරීම වශයෙන්, යම් යම් ආකාර තැන්වලින් මෙන්න මෙහෙම මෙහෙම මන් දේශනා කළා තියෙනවා කියන ඒ කොටස් වශයෙන් ඉති උත්තකං, ජාතකං, අතීතාත්ම භාව විස්තර කරපු තැන්, අද්භූත ධම්මං, ආශ්චර්ය අද්භූත සිද්ධීන් විස්තර කරපුවා. මේක ආකාරයෙන් මිශ්‍රණ සහිත දීපුවාට කියනවා වේදල්ල කියලා. මෙන්න මේ ආකාරයෙන් නවයකට කොටස් බෙදලා තියෙනවා ධර්මයේ. මේකයි නවාංග ශාස්ත්‍රු ශාසනය බොහෝ කොට දැනගත්තා නම් ඒක කියන බහුසත භාවය කියලා. බහුසත්‍යතා. ඊගාට වීර්යය. වීර්ය කියලා කියන්නේ උපන්නා වූ අකුසල් දුරු කිරීමත්, නූපන් අකුසල් නූපදවීමත්, උපන් කුසල් වර්ධනය කිරීමත්, නූපන් කුසල් ඇති කිරීමත් කියන මෙන්න මේ සතර ආකාර වීර්යයට කියනවා වීර්යය කියලා. ස්මෘති සිහිය සතර සතිපට්ඨානය වෙනත් ආකාරයකින් කියනවා. සිහිය කියන්නේ අතීතය පිළිබඳව ස්මරණය කිරීමේ හැකියාව, කල නොකලදී නැවත නැවත මෙනෙහි කිරීමේ හැකියාව සිහිය. ඊගාට ප්‍රඥා, මේවත් එක්කලම වැඩෙන්නා වූ තමන්ගේ හිතාහිත පිළිබඳව දැනගන්නා වූ නුවණ. ප්‍රථම ධ්‍යාන, ද්විතීයික ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුත්ථ ධ්‍යාන කියන ධ්‍යාන හතර. මේ චරණ ධර්ම පින්වත්නි කියනවා එක අවස්ථාවක සරියුත් හාමුදුරුව වෙතට උපමාන හාමුදුරුව එනවා. උපමාන හාමුදුරුව සරියුත් හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි, විද්‍යාවෙන් සසර ගමන කෙලවර වෙනවද කියලා අහනවා. ගැනි අෂ්ට විද්‍යාවන් හරි ත්‍රිවිද්‍යාව නිසා හරි සසර ගමන කෙලවරයිද කියලා අහනවා. සරියුත් හාමුදුරුව කියනවා විද්‍යාවෙන් සසර ගමන කෙලවර කරන්න බෑ. ත්‍රිවිද්‍යාව තිබුණත් අෂ්ට විද්‍යාව තිබුණත් සසර ගමන කෙලවර කරන්නට බෑ. එතකොට අහනවා එහෙනම් චරණ ධර්මයන්ගෙන් සසර කෙලවර වෙනවද කියලා. එතකොට චරණයන්ගෙන් සසර කෙලවර කරන්නට බෑ කියනවා. එතකොට කියනවා එහෙනම් විද්‍යා චරණ දෙකෙන් සසර ගමන කෙලවර වෙනවද කියලා අහනවා. එතකොට කියනවා නෑ, විද්‍යා චරණ දෙකෙන් සසර ගමන කෙලවර වෙන්නේ නෑ කියලා. එතකොට උපවාන හඳුනනවා ස්වාමීනි, දැන් මේ දෙකෙන් තොරව එහෙනම් සසර ගමන කෙලවර වෙනවද කියලා. විඥානවත් නැතුව, චරණයනොත් නැතුව සසර ගමන කෙලවර කිරීමක් තියනවද කියලා අහනවා. කියනවා එහෙමත් නැහැ කියලා. එතකොට ශරීර හඳුනනවා අහනවා, උපවාන හඳුනනවා ශරීර හඳුනනගෙන් ස්වාමීනි, දැන් මේ කියපු හැම එකකින්ම වංශේ වෙනස් ආකාරයෙන් පිළිගන්නවද නැහැ. එකකින්වත් බෑ කිව්වා මේ විදිහට සසර ගමන කෙලවර කරන්න. ඉතින් ශරීරථාඳුරෝ තේම අහපුවම කියනවා ශරීරථාඳුරෝ උපානහාඳුරන්ට යම් විදියකින් විද්‍යාවෙන් සසර ගමන කෙලවර කරනවා කියලා කියනවනම් එකින් අදහස් කරන්නේ උපාදාන නැත්නම් තෘෂ්ණා සහිත කෙනෙක් සසර ගමන කෙලවර කරනවා කියන එකයි. චරණයන්ගෙන් පමණක් සසර ගමන කෙලවර කරනවා කියලා කියනවනම් ඒකින් අදහස් වන්නේ උපාදාන නැත්නම් තෘෂ්ණා තියෙන කෙනෙක්, තෘෂ්ණාවෙන් ග්‍රහණය කිරීම කියන කෙනෙක් සසර ගමන කෙලවර කරනවා කියන එකයි. විද්‍යාචරණ දැන් දෙකෙන්ම උපාදාන තියෙනවා නම් විද්‍යාචරණ දෙකෙන් සසර ගමන කෙලවර කරනවායි කියනවා නම් ඒත් උපාදාන සහිතෙක්ම සසර ගමන කෙලවර කරනවා කියන එකයි. එතකොට කවදාවත් විද්‍යා ඒ වගේම කියනවා යම් කිසි කෙනෙක් විද්‍යාචරණ දෙකෙන් දෙකම නැත්නම් විද්‍යාචරණ දෙකෙන් කරව සසර ගමන කෙලවර කරනවා කියනවා නම් ඒ කියන්නේ ප්‍රත්‍යඥෙක් සසර ගමන කෙලවර කරනවා කියන එකයි. ඒ කියන්නේ ප්‍රත්‍යඥයා කියන එක කෙනා විද්‍යාචරණ දෙකෙන් ඈත් වෙච්ච කෙනෙක්. දැන් එකක් පැහැදිලි නේ? විද්‍යාචරණ ස්ථාවර කාගේද? සෝවාන් වෙච්ච